रत्नदीप जन्मभूमि
जन्मभूमि
कदीप विजय भूमि
एकसत श्रीलंका संगमेन
उदार
අයුබුවන් අද 2018 මැදින් මස හෙවත් මාර්තු මස 21 වෙනි බුද දිනේ අපි ඔබගේ නිවහනට ගොඩවැදෙන්නේ සීතල සුළඟත් සමගින්. බෞද්ධයින්ට මැදින් පුර පසළොස්වක පෝය වැදගත් වන්නේ බුදුරජුන් එදින තම පියාගේ රාජධානිය වූ කිඹුල්වත් පුරයට සැපත් වූ නිසයි. තම පුතා දැක ගැනීමට ඉමහත් ආසාවක් සුද්ධෝදන රජතුමාට තිබුණා. පණිවිඩකරුවන් යවු නමුත් පසුව එතුමා සිද්ධාර්ථ කුමරා උපන් දිනේම උපන් ඔහුගේ මිතුරු කළුදායි යැවීමට කල්පනා කළා. රජුගේ ඇමති තනතුරක් දැරූ ඔහු එම කටයුත්තෙහි යෙදීමට පොරොන්දු වුණේ තමාටද මහනවන්නට අවසර දෙන බවට රජතුමා අවසර දීමෙන් පසුවයි. මේ පිරිස බුදුරජුන් හමු වුණේ රජගහ නුවරදී. කළුදායිගේ පිරිසද සමග බෞද්ධ භික්ෂුන්ගේ ගණන එවකට 20,000ක් පමණ වුණා. තම පියා බැහැදකීමට කැමති වූ බුදුරජුන් රජගහ වේළුවනාරාමයෙන් පිටත්ව කිඹුල්වත් පුරයට ගමන් ඇරඹුවා. යමා මහ පෙළහර එහිදී දැක්වුවේ තම නෑදායන්ගේ මානය නැති කරන්නයි. ඉන්පසු උන්වහන්සේ වෙස්සන්තර ජාතකයේ දේශනා කළා. පසුදින භික්ෂූන් 20,000ම ගෙයින්ගේ පිඩු සිඟා වැඩියා. මේ සුද්ධෝදන රජතුමාට මහත් නිග්‍රහයක්. එයට පිළිතුරු වශයෙන් උන්වහන්සේ කීවේ එය බුදුවරුන් හා භික්ෂූන් අමු අනුගමනය කරන සිරිතක් බවයි. යසෝදරා බිසව හඬා වැළපී බුදුන්ගේ දෙපාදය වැන්දේද මෙවැනි දිනකයි. ඒ අතර නන්ද කුමරු මහණ කළ පසු තම පුතු රාහුලද මහණ කළා. මෙයින් සෙත් වේදනාවට පත් සුද්ධෝදන රජු තම දෙමව්පියන්ගේ හෝ භාරකාරයන්ගේ අවසර නොගෙන මහණ කිරීම හා සසුන්ගත කිරීම නොකරන්නේ ඉල්ලීමක් කළා. එය පිළිගත් බුදුරජුන් පසුව එක්කල නීති අනුව දැනටත් ළමයින් මහණ කිරීමේදී දෙමව්පිය අවසරය ඕනෑ කරනවා.
යසෝදරා පින් ලැබීම නිබඳව මා සියලු වෙද දයාසිතින් එකක පැල්මක් දී මෙන්ද කෙමෙන් මැකී යයි යසෝදනාවත සිතේ කල කිරීම කුමරේ ඔබ පමණයි දැන සිටී පෙර සිට සිතේ නැගුම් කල කිරීම කුමරේ ඔබ පමණයි දැන සිටී පෙර සිට යසෝදරා
සමාජ වෙබ් අඩවිය ට්විටර් ප්‍රථම වරට ලෝට හඳුන්වා දුන්නේ 2006 මාර්තු 21 වෙනිදායි. මෙහි නිර්මාණකරුවන් වුණේ ජැක් ඩෝසි, නොආ ග්ලාස්, බිග් ස්ටෝන්, එවන් විලියම්ස් යන අයයි. මූලස්ථානයේ පිහිටුව ඇත්තේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ. 2017 අවසන් වන විට ට්විටර් පාවිච්චි කරන සංඛ්‍යාව මිලියන 330ක් ලෙස වාර්තා වුණා. නව ශ්‍රීලන්ත චිත්‍රපටි ලෝලින් මුල්ම හඬ කැවු චිත්‍රපටයක් නැරඹුවේ 1929 මාර්තු 8 වෙනිදා. එය ස්ට්‍රීට් ඒන්ජල් චිත්‍රපටයයි. තිරගත වුණේ වෙලින්ටන්හි පැරමවුන්ට් නාට්‍ය ශාලාවේදී. නව ශ්‍රීලන්ත ක්‍රිකට් කණ්ඩායම මුල්ම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් ලැබුවේ 1956 මාර්තු 13 වෙනිදා. ඒ ඕක්ලන්ඩ්හි ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේදී බටහිර කොදෙව් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ අවස්ථාවේදී. ඔස්කා සම්මාන උළෙලකදී මුල් වරට නව ශ්‍රීලන්ත වැසියෙක් සම්මානයකින් පුදනු ලැබුවේ 1994 මාර්තු 21 වෙනි දිනයි. සම්මානයට පාත්‍ර වුණේ ඓතිහාසික පුවතක් ඇසුරෙන් තිරගත වුණු ද පියානෝ නම් චිත්‍රපටයේ සහාය නිළියක් ලෙස රඟපෑ 11 හැවිරිදි ෆ්ලෝරා මැක්ග්‍රාත් නම් දැරියයි. ඔස්කා සම්මාන ඉතිහාසයේ දෙවැනි ලාබාලම සම්මාන ලැබියා ඇයයි. මාර්තු මාසේ උපන් ප්‍රසිද්ධ ලාංකිකයෙක් තමයි බ්‍රිතාන්‍ය නිලධාරීන්ට ඔලොක්කු පෑ උතුවන් කන්දේ සූර සරදියෙල්. ඔහු උපත ලැබුවේ 1832 මාර්තු 25 වෙනි දින. කුඩා කල සිටම අසාධාරණයේ නොයිසු සරදියෙල් පාසලේදී ලොක්කන්ගේ පුතුන්ට පහර දුන්නේ ඒ නිසයි. තරුණ කාලයේදී ඔහු පොහොසත් අයගෙන් මුදල් රන්බඩු යනාදිය සොරකම් කර දුප්පතුන්ට බෙදා දුන්නා. ඉංග්‍රීසි පොලිසියට අල්ලා ගන්න බැරිව සිටි විට ඔහුව පාවා දුන්නේ ඔහුගේම මිතුරෙක්. සරදියෙල් පසුව එල්ලා මරණු ලැබුවා. මොහොට්ටාලගේ ඩිංගිරි බණ්ඩා හෙවත් MD බණ්ඩා ඇමතිතුමාගේ උපන් දිනේ 1914 මාර්තු 9 වෙනිදායි. පොහොසත් ගෙදරකට උපත ලැබුව ඔහු උපාධිය ලබා රජයේ DRO තනතුරකට පත් වුණා. දේශපාලන පිවිස හෙතෙම සේනනායක ආණ්ඩුවේ ඇමති දුර කීපයක්ම හෙබවුවා. ගමේ ගොඩේ අයට බෙහෙවින් උපකාර කළ මේ උදාර පුරුෂයා කාගෙත් සිත් ගත්තා. 1936 මාර්තු 21 වෙනි දින උපත ලැබූ සෙම්බුගේ ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා සිනමා සක්විති විරුදාවලියෙන් පුදනු ලැබුවා. රිදීතරයේ බොහෝ කලක් වැජ වුණ ඔහු නළුවෙක් පමණක් නොව සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක්ද වූවා. නොමියන මිනිස්සු සරුංගල් පරසතුමල් උතුමානිනි ඒවට හොඳ නිදසුන්. මෙහිදී අපට තවත් ගාමිණී කෙනෙක් මතක් වෙනවා. ඒ වෙනම ක්ෂේත්‍රයක නොමියන නමක් ලියා තබා අප අතරින් හදිසියෙම බෝම පහරකින් මිය ගිය ඇමති ගාමිණී දිසානායක මැතිතුමයි. එතුමා උපන්නේ 1942 මාර්තු 20 වෙනි දිනයි. කඩිනම් මහවැලි ව්‍යාපාරය හා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය අමතක කරන්න බෑ. ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරය දැරූ කාලේ බොහෝ මහන්සි ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ලබා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන්නට හැකි වුණා. නමුත් එම දිනේ හා එම කණ්ඩායම සමග ප්‍රීති වීමට ඔහුට බැරි වුණා. මන්ද එවිට ඔහු LTTE බෝම්බේට බිලි වී අවසානයි. එහෙත් නායක අර්ජුන රන්තුංග කළගුණ සැලකීම වස් එම් කුසලානේ එතුමාගේ බිරිඳ ශ්‍රීමා දිසානායක මහත්මියගේ නිවසට ගොස් එය පෙන්වා සතුට බෙදාගත්තා.
Mahavali 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 රොබට් හර්මන් ගිවන්ස් නම් ඇමරිකානු සජීවීකරණ ශිල්පී, ඇනිමේටර්, චරිතාංග නිර්මාණකරු, කැරක්ටර් ඩිසයිනර් සහ චිත්‍රපටි පසුතල ශිල්පී, ලේඅවුට් ආටිස්ට් කෙන්ටකි නගරයේ උපත ලැබුවේ 1918 මාර්තු 2 දින. ඔහු අල්හැම්බ්‍රා පාසලේ ඉගෙනගෙන ස්වයං රැකියාවක යෙදුණා. ෆ්‍රීලාන්ස් ආටිස්ට්. ටික කාලයක් මෙසේ ගත කර 1937 දී වෝල්ස් ඩිස්නි චිත්‍රාගාරයට බැඳුනේ තමාගේ පාසල් මිතුරෙකුගේ මාර්ගයෙන්. එහිදී ඔහු ඩොනල්ඩ් ඩක්, ස්නෝ වයිට් යන කාටුන් චරිත සම්බන්ධයෙන් කටයුතු කළා. පසුව 1940 දී වෝන බ්‍රදර්ස් සමාගමට බැඳී බග්ස් බනි, ටොම් ඇන්ඩ් ජෙරි, ඩෆී ඩක් වැනි චරිත ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රසිද්ධියට පත් වුණා. ගිවන්ස්ගේ 60 වසරකට එහාගේ වෘත්තීය ජීවිතය තුළ ඩිස්නි වෝන සහෝදරයන් සහ හැනා බාබ්‍රා වැනි දැවැන්ත සිනමා නිෂ්පාදන සමාගම් තුළ සේවය කළා. වසර 99ක් ආයු වළඳා ඔහු මිය ගියේ 2017 දෙසැම්බර් 14 වෙනි දින. ලොව වටා ජීවත් වන පුංචි ළමයින්ගේ සිත් තුළ සතුට, ත්‍රාසය, ගුප්ත රසය ඇති කරවීමට සජීවීකරණය උපයෝගී කර ළමාලොවට අගනා තිළිණ දුන් ඒ මහතාට නිවන් සුවය ලැබේවා. 1918 උපත ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම් ලාභී වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම සත සංවත්සරය පසුගිය මාර්තු පළවෙනිදාට යෙදුණු අතර ඒ වෙනුවෙන් විශේෂ මුල්දින මුද්දරයක් නිකුත් වුණා. 1948 ලන්ඩන් ඔලිම්පික් උලෙලේදී මීටර් 400 හර්ඩල් ඉසව්වෙන් රිදී පදක්කම් ලබාගත් ඩන්කන් වයිට් මහනුවර ට්‍රිනිටි විදුහලේ අධ්‍යාපන ලැබුවා. ඔහු 1998 ජූලි 3 වෙනි දින මිය ගියේ වයස 80 වේදී. ශ්‍රී ලංකා ලක් අඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අභිමානවත් වූ සිය 67 වෙනි සංවත්සරය මාර්තු 2 වෙනිදා යෙදුණා. 1951 මාර්තු 2 වෙනි දින ආරම්භ වූ රාජකීය ගුවන් හමුදාව 1972 දී බ්‍රිතාන්‍ය බැම්මෙන් සම්පූර්ණයෙන්ම වෙන් වී ජන රැජයක් වූ පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා බවට පත් වුණා. දැනට 27,400කින් යුත් ගුවන් බටින්ගෙන් හා 1,300ක් නිලධාරීන්ගෙන් සමන්විත මේ හමුදාව ලංකාව පාලනය සතු ගුවන් ප්‍රදේශයේ ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. 1951 රාජකීය ගුවන් හමුදාවේ මුල්ම ගුවන්පති වූයේ බ්‍රිතාන්‍ය ජාතික ගුවන් කොමඩෝර් ග්‍රැහම් ක්ලාක් බ්ලේඩන් මහතා. ප්‍රථම ශ්‍රී ලංකා ගුවන්පති වූයේ එයා මාර්ෂල් ඒකනායක රොහාන් අමරසේකර මහතායි. වත්මන් ගුවන්පති වන්නේ එයා මාර්ෂල් කපිල වීදිය බණ්ඩාර ජයම්පති මහතායි.
ලක්කඹර සිව් දෙස එක ලෙස දිවි හිමියෙන් නිපද රකින්න රාවණ වංශයේ ඔත තෙත නොවටුව ලොවටම පෙන්වන ලක්කඹර සිව් දෙස එක ලෙස දිවි හිමියෙන් නිපද රකින්න රාවණ වංශයේ ඔත තෙත නොවටුව ලොවටම පෙන්වන රණ බලයෙන් නැන බලයෙන් දින දින ඉහළට නැංවෙන රුදුරු සතුරු බල මොළු බිඳ දමා සමරයියේ අභිමානය මෙදා විසුන් නැතින් ගුවන සරණ රට රැකුමට සතන් වදින ගුවන් වීරයෝ ගුවන් වීරයෝ ගුවන් වීරයෝ ගුවන් වීරයෝ ජය මාවත සදා බබලයි ලොව හැම රටතම වඩා එකම රටක එකම දයක ජය කොටි ඉහළට නංවන
එකම රටක එකම දයක ජය කොටි ඉහළට නංවන
ගුවන් වීරයෝ ගුවන් වීරයෝ ගුවන් වීරයෝ ගුවන් වීරයෝ
ලකඹර සිව් දෙස එක ලෙස දිවි හිමියෙන් නිබඳ රකින්න රාවණ වංශයේ ඔත තෙත නොවටුව ලොවටම පින්වන් ලකඹර සිව් දෙස එක ලෙස දිවි හිමියෙන් නිබඳ රකින්න රාවණ වංශයේ ඔත තෙත නොවටුව ලොවටම පින්වන් ගන්න බලයෙන් දැන්න බලයෙන් දින දින ඉහළට නැංවෙන Buwan Veerayo, Buwan Veerayo, Buwan Veerayo, Buwan Veerayo
ඔස්ට්‍රේලියානු යුද හමුදාව පිහිටුවානු ලැබුවේ 1901 මාර්තු 1 වෙනිදායි. 30,700කට අධික සංඛ්‍යාවකින් යුත් මේ හමුදාවේ වත්මන් හමුදාපති වන්නේ ලුතිනන් ජෙනරල් ඇංගස් කැම්බල් මහතායි. 2005 වර්ෂයේ නවසීලන්තයේ කාන්තා වර්ෂයක් රාජ නායිකා දෙවැනි එලිසබත් වූ අතර ආණ්ඩුකාරවරිය වුණේ සිල්වියා කාට්‍රයිට් මහත්මියයි. ඒ සමගම අගමැතිනිය වුණේ හෙලන් ක්ලාක් මහත්මියයි. අග විනිසුරුවරිනිය ලෙස සියන් එලියාස් සිටි අතර 2005 මාර්තු 3 වන දින මේ අය අතරට නව පත්වීමක් ලැබුවේ මාග්‍රට් විල්සන් මහත්මියයි. ඒ පාර්ලිමේන්තුවේ කතානායිකා තනතුරයි. රජයේ ප්‍රධාන තනතුරු සියල්ලම එදා ඇසිලුවේ කාන්තාවන්. මේ නවසීලන්ත ලෝක වාර්තාවක්. පැරණි බටහිර ලෝකයේ කාන්තාවන්ට හා පුරුෂ පක්ෂයට සමාජයේ සමතැනක් ලැබුණේ නැහැ. 19 වැනි සියවසේ පවා සාමාන්‍ය කතකට ඉඩම් කඩම් අයිතියක්වත් තිබුණේ නැහැ. ඉන්දියාව සහ මැද පෙරදිග රටවල්වලද ඒ තත්ත්වය තිබුණා. නමුත් ලංකා කාන්තාවන්ට පුරුෂ පක්ෂයේ ගරු කළා. ඔවුන්ට සමතැන තිබුණා. ඒ බෞද්ධාගම නිසා. බුදුරජුන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම භික්ෂු භික්ෂුණීන් වෙන්න කටයුතු යොදා තිබුණේ වසර දහස් ගණනකට පෙරදී. බ්‍රිතාන්‍යයේ එංගලන්ත සභාව ඇංග්ලිකන් චර්ච් කාන්තාවක් මුල්වරට පූජක තනතුරට පත් කළ 1994 මාර්තු 12 වෙනිදා. ලංකා සමාජය එදා සිටම කාන්තාවන්ට උසස් තැනක් දුන්නා. ලක්කත ඒ පිළිබඳ නිහතමානීව ආඩම්බර විය යුතුයි. කාන්තාවට නිදහස ලැබුණේ යුරෝපියන් නිසා කිව්වොත් එය වැරදි මතයක්. ක්‍රීඩා ලෝකයේ විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව ලබා ගත්තේ 1996 මාර්තු 17 වෙනිදා. අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ලෝක ක්‍රිකට් කුසලානය ලාහෝර් නගරයේදී දිනාගත්තේ ඔස්ට්‍රේලියාව වැනි ක්‍රිකට් දැවැන්තයෙකු හීන්දාඩිය දීමෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ චරිතයන් අතරට එක්වන මේ අය උපත ලැබුවේ චිත්‍රපටි නළු හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක 1963 මාර්තු 11 වෙනිදා. චිත්‍රපටි නළු රොෂාන් රණවක 1981 මාර්තු 23 වෙනිදා. දේශපාලඥ හා මන්ත්‍රී විමල් වීරවංශ 1970 මාර්තු 7 වෙනිදා. චිත්‍රපට අධ්‍යක්ෂික සුමිත්‍රා පීරිස් 1935 මාර්තු 24 වෙනි දිනවලදී. මේ අයට ඉතාමත් වාසනාවන්ත උපන්දින ආසිරි ලැබේවා. ලංකාවේ දේශපාලන ලොව ප්‍රසිද්ධ සිටි ෆිලිප් හා රොබර්ට් ගුණවර්ධන සොහොයුරන්ගේ තවත් සොහොයුරෙක් වූ හැරි ගුණවර්ධනගේ දියණිය තමා සුමිත්‍රා. කොළඹ විශාඛා විදුහලේ සහ බොරෙල්ලේ එක්වයිනස් විදුහලේ සිප් 14 හදාරා ඇංගලන්තයේ ලන්ඩන් නුවර ලන්ඩන් චිත්‍රපටි ශිල්ප ක්‍රම ආයතනයට බැඳී එහි ඩිප්ලෝමාවක් ලබා ගත්තේ එහි එකල සිටි එකම කාන්තාව ලෙසටයි. අතිදක්ෂ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වූ ලෙස්ටර් පීරිස් සමග 1964 ජූනි 4 වෙනි දින අතිනතගත් පසු ඇය ලංකා සිනමාවේ නොමැකෙන නමක් තැබුවා. ඇය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටි අතර ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය, ලොකු දුව, දුවට මවක මිස ඇතුළත් වෙනවා. ඒවට සම්මාන ලැබුණා. සංස්කරණය අතින් ඇය සම්මාන ලැබුවේ ගම් පෙරළිය දෙලොවක් අතර අහසින් පොළොවට බක් මහදීගේ යන නිර්මාණවලටයි. මේ පීරිස් යුවළ ලෙස්ටර් සහ සුමිත්‍රා පීරිස් පදනම 2011 ගොඩනැගුවේ කලාවේ දියුණුව උදෙසා බව අපි පවසන්නේ සතුටෙන්.
ආදර මල්ලුනි
මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ප්ලෑන්ට් FM 104.6 ඔස්සේ සෑම බදාදාවකම රාත්‍රී 8:15ට ගුවනට මුසුවන ජන්මභූමියේ ගුවන් විදුලි වැඩසටහනටයි. ලෝකොතන සිටියත් දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/janmabhoomi වෙබ් අඩවිය හරහා අන්තර්ජාලය ඔස්සේ මිට සවන් දිය හැකි.
1920 මාර්තු 18 වෙනි දින කොග්ගල මලලගම උපත ලැබූ දෙවුන්දර දේවමණිමේන්ද්‍ර ආර්යසේන ආශිබෝධ අප අතර වඩාත් ප්‍රසිද්ධ වන්නේ කලාසූරි අරිසෙන් අහුපුදු යන නමේ. කතලුව රජයේ සිංහල පාසලේ මුලින්ම අකුරු කර පසුව හබරාදුව අභයදාන පාසලේදී පාසල් ගමන අවසන් කර නිට්ටඹුවේ රජයේ සිංහල ගුරු පුහුණු විද්‍යාලයට බැඳී එහිදී පුහුණු ගුරුවරයෙකු ලෙස සමත් වුණා. මුනිදාස කුමාරණතුංග මහතාගේ හෙළ හවුල් ව්‍යාපාරයේ සමාජිකයෙකු ලෙස කටයුතු කරමින් හෙළ බස නැංවීමට උත්සාහ ගත්තා. සිංහල බස සංස්කෘතික හෝ පාලි බසෙන් බිහි වූ බව ඔහු විශ්වාස කළේ නැහැ. ඔහු කිව්වේ සිංහල බස ලොව පැරණිම භාෂා බවයි. ලංකා නම්ගම් වහර අතු අග දිලි වනමල් මංගල කින්කිනි අරුත නිරුත ඔහුගේ කෘතීන් කීපයක්. ගාල්ලේ මහින්ද විදුහල කොළඹ ශාන්ත තෝමස් විදුහල ඔහු සිංහල බස උගැන්වුවා. හෙළ සිංහල නම් ලක්මාතාවගේ දූපුතුන්ට නම් කරන්න ඔහු සමත් වුණා. අලුත උපන් බිලින්දියන්ට හා බිලින්දුන්ට නම් ඉල්ලාගෙන ඔහු වෙත යෑම එදා දෙමාපියන්ගේ සිරිතක් වුණා. වයස 91 ආයු වළඳා ඔහු 2011 දිවියෙන් සමුගත්තා. ලේක් හවුස් පත්තර මහගෙදරින් එදා එය සතු DR විජේවර්ධන මහතාගේ අනුග්‍රහයෙන් සිංහල සතිපතා පුවත්පතක් වූ සිළුමිණ නිකුත් වූයේ 1930 මාර්තු 30 වෙනිදා. දැනට වසර 88. පුද්ගලික කෝන්තරයක් සම්බන්ධයෙන් සිරිමා බණ්ඩාරනායක රජය මෙම ආයතනය පසු කලක රජයට පවරා ගත්තා. දැනට එහි ඉරිදා දින අලෙවිය 265,000ක් ලෙස වාර්තා වෙනවා. ඉරිදා පුවත්පත් සමග සත්මඩල, රසඳුන, සල්පිලහා විශේෂාංග තීරුමයට ඇතුළත් වෙනවා. කලක් මාටික් වික්‍රමසිංහ මහතාද මේ පුවත්පතේ කතුවරලාස කටයුතු කළා. වත්මන් කතුවරයා ලක්ෂ්මන් පියසේන මහතායි. ඩෝනා ඉසබෙලා කොරනේලියා ලෙස කොල්ලුපිටියේදී 1746 මාර්තු 10 වෙනි දින උපත ලැබූ ඇය පසු කලෙක හැදුණු වැඩුණේ මාතරයි. ගදබන්නෝලාස ලෙස ප්‍රසිද්ධ වූ ඇය කිවිඳියක්. කුඩා කල සිටම හිටිවන කවි ගැයීමේ හැකියාවක් ලද ඇය වයස 8 දී කී කවියක් තමා මෙය. පුංචි රුවන් පුංචි රුවන් පුංචි කලේ වතුර අරන් ලිඳ උඩ තැබුවාය කලේ. අටපහ නොදන්නා ජඩයේ මේක කලේ ගෙදර යන්න දෙනවද මගේ පුංචි කලේ. සැමියන් දෙදෙනෙක් සමග විවාහ දෙකක් කරගත්තත් ඒ දෙදෙනාම මිය ගොස් දරුවන් 3 දෙනෙක් සමග මුදල් කරදර මැද්දේ ඇය තනි වුණා. එකල බ්‍රිතාන්‍ය දිසාපති ජෝන් ඩොයිල්ගෙන් ඇය ජීවත් වීමට මගක් ඉල්ලා සිටි විට ඔහු ඇයට නිින්ද ගමක් ප්‍රදානය කළා. කලගුණ සැලකීමවස් ඇය ඔහු ගැන කවි පෙළක් ලියූ බවද වාර්තා වෙනවා. අම්බලන්තොට නෝනාගම හන්දියේ අදටත් ඇගේ රුව ඇති ප්‍රතිමාවක් තිබෙනවා.
ලඟ පාත නොවේද සිටිනා පාත මුදලිම මද ආසනගත් රජමන් මද ආසනගත් රජමන් මද ආසනගත් රජමන්
මහනුවරදී 1943 මාර්තු 28 වෙනි දින උපන් ධර්මසේන පතිරාජ මහතා පසුගිය ජනවාරි 28 වෙනි දින මිය ගියේ වසර 75 උපන් දිනයට අතවනමින් මහනුවර ධර්මරාජ විදුහලේ පාසල් අධ්‍යාපනය ලැබූ හැතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිංහල උපාධියක් ලබා තවත් ඉහළට ඉගෙනීම සඳහා ඕස්ට්‍රේලියාව මොනෑෂ් විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා ලංකාවේදී කතිකාචාර්යවරයෙකු ලෙස රැකියාව කළ අතර සිනමාවට සම්බන්ධයෙන් මුලින්ම 1974දී අහස්ගව්ව අධ්‍යක්ෂණය කළා. හොඳම චිත්‍රපටිය, හොඳම අධ්‍යක්ෂක, හොඳම නළුවා සම්මාන මේ චිත්‍රපටියට ලැබුණා. ඔහු එයින් නැවතුනේ නැහැ. 1975දී මාලිනී විජය දෙදෙනා ප්‍රධාන චරිතවලට යොදා ගනිමින් එයා දැන් ලොකු නමක් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළා. මොස්කව් චිත්‍රපටි උළෙලේදී මේට විශේෂ සම්මානයක් ලැබුණා. 1978දී අධ්‍යක්ෂණය කළ බමුරු ඇවිත් වෙනිසියේ හා ලොස් එන්ජලිස් චිත්‍රපටි උළෙලේදී සම්මාන ලැබ හොඳම අධ්‍යක්ෂක හොඳම චිත්‍රපටිය ලෙස ලංකාවේදී ජනාධිපති සම්මාන ලැබුවා. 1981දී තිරගත වුණු සොල්දාදුන් නැහි ඉන්දියාවේ ප්‍රදර්ශනය වූ අතර මෙම චිත්‍රපටයේද හොඳම අධ්‍යක්ෂක හා හොඳම චිත්‍රපටිය ලෙස නැවත ජනාධිපති සම්මාන දිනාගත්තා. ඔහුගේ වියෝවීම සිනමාවට මහත් පාඩුවක්. එතුමාට නිවන් සුව ලැබේවා. වෘක්ෂයක් පිළිබඳ ඔබ නොදත් කරුණු කීපයක්. කැලිෆෝනියාවේ ජාතික වන උද්‍යානයේ තිබෙන ජෙනරල් ෂර්මන් නමින් හැඳින්වෙන සීකෝයා නම් ශාක විශේෂයට අයත් වෘක්ෂය දැනට හඳුනාගෙන ඇති ලොව විශාලතම වෘක්ෂයයි. එහි උස අඩි 275ක් වන අතර එහි කියුබික් අඩි 52,000ක දැව ප්‍රමාණයක් අන්තර්ගතයි. මෙම වෘක්ෂයේ සම්පූර්ණ ඡායාරූපයක් එකවර ලබා ගැනීම දුෂ්කරයි. සාමාන්‍ය විශාලත්වයකින් යුත් ගසකට එක් දිනයකදී ජලය ගැලුම් 100ක් පමණ අවශෝෂණය කරගෙන එය වායු ගෝලය වෙත මුදා හැරීමට හැකියාව තිබෙනවා. කැරිබියන් දූපත් ෆ්ලොරිඩා සහ මෙක්සිකෝ ආදී ප්‍රදේශවල ඇති මෙන්චි නීල් නම් ශාක විශේෂය ලොව හඳුනාගෙන ඇති විෂ අධිකම ශාක විශේෂයක් වන අතර එම ගස යට සිටීම පවා මාරාන්තිකයි. දැනට ලොව හඳුනාගෙන ඇති ශාක ප්‍රමාණය 60,000කට වඩා වැඩි. හොඳින් වැඩුණු ගසකට වසරක් තුලදී පුද්ගලයන් 4 දෙනෙකුට ප්‍රමාණවත් ඔක්සිජන් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව තියෙනවා. ඉතින් කැලෑබද ගස් කැපීම කොපමණ විනාශයක්ද? දේශපාලන රැකවරණ ඇතිව ගස් කපන කැලෑපාලුව ලංකාවේ කැලෑ විනාශ කරමින් කරන්නේ රටේ නොඉපදුන දරුවන්ට විශාල පාප කර්මයක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඔහු සැඟවී සිටි බෝමුරේදී බ්‍රිතාන්‍යයන් විසින් අල්ලාගත් පසු රජතුමා ඇතුළු රාජකීය පිරිස කොළඹට ගෙනෙනු ලැබුවා. ඒ 1815 පෙබරවාරි 10 වෙනිදා. ඉන්පසු උඩරට යටත් කර ගැනීම සහ එහි පාලන පිළිබඳ කටයුතු කළ යුතු ආකාරය සාකච්ඡා කර බ්‍රිතාන්‍ය නියෝජිතයන් සහ උඩරට නිලමේවරුන් උඩරට ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කළා. 1815 මාර්තු 2 සිට මෙම ගිවිසුම අත්සන් කර 10 හමාර වුණා. බ්‍රිතාන්‍යයන් වෙනුවෙන් ආණ්ඩුකාර රොබර්ට් බ්‍රවුන්රිග්, බ්‍රිතාන්‍ය රජය හා සිංහලයන් වෙනුවෙන් ඉදිරිපත් වූ ජෝන් ඩොයිලි නම් භාෂා පරිවර්තකයා සහ බ්‍රිතාන්‍ය රජයේ උපලේකම් ජෑස් සන්දලන් ගිවිසුම අත්සන් කළා. උඩරට රාජ්‍ය වෙනුවෙන් ඇහෙලේපොළ නිලමේ මොල්ලිගොඩ මහා අධිකාරම්, සත්කෝරලේ දිසාවේ තැන්පත් පිළිමතලාවේ නිලමේ, සබරගමුවේ පිළිමතලාවේ දිසාවේ, ඌවේ මොනරවිල දිසාවේ, මාතලේ රත්වත්තේ දිසාවේ, තුන්කෝරලේ මොල්ලිගොඩ දිසාවේ, වලපන දුල්ලෑවේ දිසාවේ, වෙල්ලස්ස බින්තැන්න මිල්ලෑවේ දිසාවේ, තමන් කඩුවේ ගලගම දිසාවේ සහ නුවර කලාවිය ගලාගොඩ දිසාවේ යන අය අත්සන් කළා. මේ ගිවිසුමෙන් පසු වසර 2398ක් වූ නිදහස් වෛරිය සිංහල රාජ්‍ය ලංකාවාසීන්ට සදහටම නැති වුණා. මේ ගිවිසුමේ අද්විතීය සහ විශේෂත්වය වුණේ එය රජක විසින් නොව රජතුමාගේ රාජපාලනයේ සිටි මැති ඇමතිවරුන් විසින් අත්සන් කිරීමයි. අවසාන අත්සමට පෙර බ්‍රිතාන්‍ය ධජය එසවූ විට එයද දමා බිම දමා පෑගුවේ නිර්භීත බෞද්ධ තෙර වූ වාරිය පොළ ශ්‍රී සුමංගල හිමි. උන්වහන්සේ කීවේ රට පාවාදීමට පෙර සිංහ කොඩිය ලෙලදිය යුතු බවයි. ගිවිසුමානෝ බුද්ධාගමට නිසිතැන දීමට බ්‍රිතාන්‍යයන් පොරොන්දු වුණා. රජතුමා ඇතුළු ඔහුගේ සියලුම පිරිමි නෑදෑයෝ රටින් පිටුහල් කළා. කොළඹ ශ්‍රී ලංකා ලේඛනාගාරයේදී මෙම ගිවිසුමෙහි මුල් පිටපත අදටත් දකින්නට පුළුවන්.
බාලගිරි දෝෂය. බාලගිරිට දැන් ඉංග්‍රීසි පුළුවන්ද යන මෑන් මේ ළඟදී සිංහල පුවත් පතක දැක්වුණු විස්තරයක් අපි ඔබ හමුවේ තබනවා. මෙය ලියු තැනැත්තාගේ ඥාතියෙකුගේ නිවසක ඉදිරිපස දොරේ බාලගිරි not today, it's tomorrow යන අපූරු දැන්වීමක් එල්ලා තිබුණු නිසා ඔහුට සිනහ පහළ වුණාලු. මන්ද ගමේ ගෙවල්වල ඔය වගේ දැන්වීම එල්ලා තිබුණේ සිංහලයෙන්. බාලගිරි හෙට අද එපා යනුවෙන්. මේ වාගේ දැන්වීම සමහරු එල්ලන්නේ කුඩා බිලිඳෙකු ඒ ගෙදර ඉන්නා විටදී පමණයි. විද්‍යා තාක්ෂණික දියුණුව ආදී හේතු සාධක මත ජන ජීවිතය නවීකරණය වීමෙන් පැරණි ගුප්ත ශාස්ත්‍රයන් අභාවයට යනවාය කියා සිටුවත් සමහරු ඒවායේම එල්ලී සිටින බව සමහරට මේ වාගේ දේවල් වලින් පැහැදිලි වෙනවා. ඉතින් ගම්බද මෙන්ම ඉංග්‍රීසි භාවිතා කරන නාගරික පරිසරයේද බාලගිරි දෝෂය පිළිබඳ විශ්වාසය තිබෙන බව අපට වැටහෙනවා. අලුතින් උපදින බිලිඳුන් අතපය අඹරවමින් හැඬීම බාලගිරි දෝෂය මත සිදුවන්නක් බව පොදු ජනයාගේ විශ්වාසයයි. කවුද මේ බාලගිරි? ඇය යක්ෂණියක්. කුඩා දරුවන් නිදන නිවෙස්වලට නිවසේ ඉදිරිපස දොරින් පැමිණෙන මෙම යකින්න නිවාසයේ කිසිවෙකුටත් නොවැටහෙනු ලෙසින් එහි සිටින බිලිඳාට බැලුම් හෙලනවා. ඒ මේ අත ඇඹරෙමින් වේදනාත්මක බෙරිහන් දෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සිතනවා. මේ විදිහට දැන්වීමක් එල්ල වූ විට නිතරම ගෙටේන බාලගිරි යකින්න හෙට ගෙට ඇතුල් නොවි ඊට පසු දින එන්නම් සිතා ආපහු හැරී යනවාලු. සමහර විට බාලගිරි යකින්න මෝඩ යකින්නක ඔබට සිතනවා ඇති. සිංහල හෝ ඉංග්‍රීසි හෝ බසින් ලිව්වත් මේ යකින්න ඉන්දියාවේ උපත ලැබූ කෙනෙක්. ඇයගේ උපත පිළිබඳව උප්පත්ති කතාව ගිරිදේවි පුරාවෘත්තිය හා සම්බන්ධ වෙනවා. දඹදිව දන්තපුරයේ සිංහ කුමාර නම් රජ කෙනෙකුට හා හංසදේවී නම් දේවියකට දාව උපන් පුත් කුමරෙකු හා දූ කුමරියකු මෙයට සම්බන්ධයි. මේ පුත් දල කුමරුන් විසින් තම නැගණිය දූෂණය වෙන බව දෛවඥයන් විසින් පළ කරන ලද අනාවැකිය අනුව පුංචි කුමරිය ගල් එනක් තුල සංගවා තැබීමට මව්පියන් පියවර ගත්තා. එහෙත් නව යෝන් පියට පත් දල කුමරුන්ට තම එකම සොහොයුරිය දැක බලා ගැනීම ආශාවෙන් මාපිය අකමැත්තටම සැලකා ගල් එනට යනවා. දෛවඥයන් පෙරසු ආකාරයටම කුමරාතින් කුමරිය දූෂණය වෙනවා. මෙහි ප්‍රතිඵලය වූයේ එම සිද්ධියෙන් පසු දැඩි කම්පණයට පත්වන කුමරිය ගල්ලෙන ඇතුළෙදීම සිය දිවි නසා ගැනීමයි. තමන් විසින් කරන ලද සාපරාධී ක්‍රියාව හේතුවෙන් නංගී මළ පසු තමා ගැනම කලකිරි වනය තුළදීම මිය යනවා. එසේ මිය ගිය විට දල කුමරු අවතාර 12කින් යුතු ගරායකා ලෙස ජන්මය ලබන අතර කුමරිය අවතාර 10කින් සමන්විත ගිරිදේවී නමින් යක්ෂ ආත්මයක් ලැබුවා. දල කුමරුන් යක්ෂ අවතාර 12 කීලගරා, සෝලන්ගරා, මෝලන්ගරා, අඳුරුගරා, සඳුන්ගරා, පට්ටිගරා, ඔකඳගරා, ජලගරා, පුෂ්පගරා, වටහගරා, කොටගරා, නීලගරා යනුවෙන් හැඳින්වෙනවා. ගිරිදේවියගේ පිරිවරවනුයේ මදනගිරි, හපුමල්ගිරි, මෝලන්ගිරි, භූතගිරි, නීලගිරි, අඳුන්ගිරි, සේලගිරි, සොහොන්ගිරි, සඳුන්ගිරි හා බාලගිරි. වසර දහස් ගානකට පෙර මේ සිදුවෑ සිතන මේ අද්භූත සිද්ධිය සම්බන්ධව තවමත් පොදු ජනයා විශ්වාස කරන එක පුදුමයක්. ඒ කෙසේ හෝ බිලිඳුන් අත්පා අඹරවමින් වේදනාකාරී ලෙස අඬුවේ කිරිපෙවීම ආදී නිසා දරුවාගේ උදරය තුළට පිවිසෙන වාතය අන්ත්‍රවල පිරී ගොස් ඒවා පිම්බී යාම නිසා බව ධාරක සෞඛ්‍ය පිළිබඳ ප්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පෙන්වා දෙනවා. මේ නිසා බිලිඳුන්ට කිරිදීමෙන් පසු කිරි සමග උදරයට එක් වූ වාතය මුවින් ඉවත් කරවීම සඳහා ගුඩුස් සැවීම නම් ක්‍රියාව කරන මෙන් ඔවුන් බිලිඳුන්ගේ මව්වරුන්ට උපදෙස් දෙනවා. විද්‍යාත්මක අන්දමට එසේ නොකර බාලගිරි අද නොවේ හෙට යනුවෙන් කුමන බසකින් හෝ දොරේ එල්ලීමෙන් බිලිඳුන්ගේ කායික පීඩාව ඉවත් කළ හැකිද? ගතානුගතික පරම්පරාවෙන් පරම්පරාවට මෙසේ දායාද වන සමහර විශ්වාස 21 වෙනි වසරේදී හෝ අතහැර යෑ නියම පිළිතුරු සොයාගත යුතුය.
හෙතයි අද නොවේ මිනිබිරි නාඩනු වෙයිදී ගිනි කඳට කන් නොදී ඒ විහෙට උඩින් සුදු පරවි නැහි බලගිරි වගේ දෙයි සැකද මිනිබිරි බලගිරි හෙතයි අද නොවේ මිනිබිරි නාගනුබයිදින් ගිනි කඳට කන් නොදී ඒ විහෙට උඩින් සුදු පරිදි නැහි බාලගිරි වගේ දැක් සැකද මිනිපිරි පරවින් පාද පැටලිලා යාද අලුවෙලා ගින්නට පාදුතිය තියා පාර බලවලා ඉන්නම් දැස බොඳ වෙලා බාලගිරි වගේ වේලෙක් සැකද මිනිබිරි බාලගිරි හෙටයි අද නොවේ මිනිබිරි නාදනුඹ ඉදින් ඉනි කඳට කන් නොදි ඒ විහෙට උණින් සුදු පරවිහි නැහි බාලගිරි වගේ දැයි සැකද මිනිබිරි ඉරගින් පාත බලබලා පේන කිය කියා ගිනි දැල් ඒද සිත සිතා වේවි අපි පමා සිටියොත් ආඩ පලි කියා බාලගිරි වගේ වේදැයි සැකද මිනිබිරි බාලගිරි හෙටයි අද නොවේ මිනිබිරි නාදනුඹ ඉදින් ගිනි කඳට කන් නොදි ඒ විහෙට උඩින් සුදු පරවිහි නැහි බාලගිරි වගේ වේදැයි සැකද මිනිබිරි 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 බාලගිරි වගේ
ශ්‍රී ලංකාවේ සුවිසල්ම ජලාශය ගල්ඔය අපේ රටේ ඇති සුවිසල්ම ජලාශය කුමක්ද කියා යමකු ඇසුවොත් එයට දිය හැකි පැහැදිලිම පිළිතුර ගල්ඔය ඉංගිනියාගල පිහිටි සේනනායක සමුද්‍රය යන්නයි වර්ග සැතපුම් 384ක භූමි ප්‍රමාණයක් පුරා විහිදුණු මෙහි ජල ධාරිතාවය අක්කර අඩි 770,000ක් ලෙස සැලකෙනවා මේ ජලාශයේ වම් ඉවුර එළ මාර්ගයේ කිලෝමීටර් 51ක් වන අතර දකුණු ඉවුර එළ මාර්ගයේ කිලෝමීටර් 35ක් දිගින් යුතුයි කොළඹ මහනුවර මහියංගණය බිබිලේ හරහා හෝ රත්නපුරේ උඩවලවේ බුත්තල හරහා මේ අසමසම මිරිදිය ජලාශය වෙත පැමිණෙන්නට පුළුවන් 1937 වසරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම අමාත්‍ය පදවිය හෙබ වූ ඩී.එස්. සේනනායක මහතාගේ විස්කම් සංකල්පයක් මත ඇරඹුණු කඳු දෙකක් මැදි කොටගත් ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය නම් මහා ජලාශය නිල වශයෙන් විවෘත කොට ඇත්තේ 1949 අගෝස්තු 28 වෙනිදා. මේ යෝජනා ක්‍රමය 1949 අංක 51 දරන ගල්ඔය සංවර්ධන මණ්ඩල පනත මගින් සුවිසල් මහා ජන සේවාවක් රැසට මුල පිරුණා. ජල විදුලි යෝජනා ක්‍රමයක් මිරිදිය මත්ස්‍යාගාර ව්‍යාපාරයක් එහි අතුරුඵල ලෙස දැක්වීමට පුළුවන්. අක්කර 120,000ක පෝෂක කලාපයක් සහිත ගල්ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ගොවි ජනපද 40ක් විශේෂයෙන් ස්ථාපනය කිරීමටද වැදගත් ජාතික මෙහෙවරක්. මේ සමුද්‍රය තුල දූපත් 75ක් පමණ ඇති අතර මිනිස් වාසයෙන් තොර ඒ දූපත් සෝබා දහමේ අසිරිමත් දායාදෙන් සපිරි හරිත පරාදීසයක් බව නිසකවම කිව හැකියි. ජලාශයවට ඇති අභය භූමියේ ජීවත්වන වන අලියතුන් ජලාශය තරණය කොට මේ දූපත් වලට ගොඩ වදින අවස්ථා ඇතැම් විට ඔබටත් බලාගත හැකි වෙනවා. වන ජීවී දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානයට අයත් වනජීවී බංගලාවක් සේනනායක සමුද්‍රයේ වේල්ල මත පිහිටා තිබෙනවා. ඔබට එහි සංචාරය කිරීමටත් සෝබාධාමයේ රසවිඳීමටත් අවශ්‍ය නම් බත්තර මුල්ලේ ඇති මෙම දෙපාර්තමේන්තුවේ හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ කතාබහ කර මෙම බංගලාව වෙන් කරගන්න පුළුවන්. මේ විස්කම් ව්‍යාපාරයේ එදා DS රජය කළේ අපේම මුදලින් පිටරට ණය අරගෙන නොවේ. ඔබට මේ අදහ ගන්නටත් බැරි වේවි. නමුත් සත්‍යයක්. එදා රට පාලනය කළේ රටට ආදරය කළ අය. රට විකුණා කෑවේ නැහැ. රජයේ මුදල් නාස්ති කළේ නැහැ. තමාගේ මඩිය පුරවාගෙන රජසැප වින්දේ නැහැ. තමා සතු දේ පවා රටට දී ජීවත් වුණු අපගේ ඒ නායකයන්ට අපේ ප්‍රණාමය. වත්මන් දේශපාලඥයන් ගැන මෙතන විස්තර කිරීම අනවශ්‍ය බව අසන්නන්ටත් වැටහෙනවා ඇති.
ඇද හැරෙනා
සත්සර සැස නිවන ජලය
වන පෙත ගීතකි
අවසන් දිනේ තාම මාසි තේරඳීති කඳුළු බොඳවු දෙනුවන් ඔබේ ආදරේක වේදනා රැඳී කෙතරම් දවසක් මා ඉන්නදෝ මේ වගේ දුකක් සිතේ දත්තා
ඉතින් දයබර ජන්ම භූමිය අසන්නේ කෙමෙන් කෙමෙන් කාලය ගත වී දැන් ඔබගෙන් සමු ගන්න වෙලාව ඇවි. අද ජන්ම භූමිය වැඩසටහනේ සම්පූර්ණ පිටපත සහ හඬ දායකත්වය පර්ල් සෙනරත් දසනායකගෙන් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් අද වැඩසටහන නිෂ්පාදනය කර තාක්ෂණය සපයා මෙතෙක් වෙලා ඔබ සමග රැඳී සිටි මම නිලුපුල් රුවන්මාලී. යලිත් මෙවන් වැඩසටහනකින් ඔබ හමු වනතුරු ඔබට සුබදායි රාත්‍රියක්.
මට හොරා වගේ මගේ හිත කොහේ ගියා මාව හැර දමා මසිත ඔබ සොයා ගියා අද අඳුරේ සිත වැළපේ සිහිරි ඔබේ ආදරේ
Thank you.